ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අප්‍රේල් මාසේ 18 වෙනිදා සඳුදා දවසේ අපි ගෙවිගිය සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම ගෙනෙන්නටයි දැන් සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් ප්‍රවෘත්ති එකට සම්පින්දණය කරන මිනිත්තු කිහිපය. අද දවසේදී අපි එකතු කරගන්නවා ශ්‍රී ලංකේ පුවත් විමසුම සඳහා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන් සුබෝදැසනක්.
ආයුබෝවන් මදුර.
හොඳයි අමල්, අපි මුලින්ම අවධානය යොමු කරමු නව කැබිනට්ටුව පත් කිරීම සම්බන්ධයෙන්, මේ වන විට වාර්තා වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන්. හැබැයි නිල වශයෙන් තාමත් කිසිදු දැනුම් දීමක් සිද්ධ කර නැහැ ජනාධිපති කාර්යාලය මේ නව කැබිනට්ටුව මොකක්ද, කවුද මේ සඳහා පත් කර තිබෙන්නේ කියලා. නමුත් කණින් කොණින් ලැබෙන ආරංචිත් එක්ක මහින්ද රාජපක්ෂ නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ආකාරයක් තමයි අපිට ප්‍රවෘත්ති මාර්ගයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ. අපි කැමති ඒ ගැන මුලින්ම දැනගන්නට අමල්.
ඔව් මදුර, ඔබ කිව්වත් වගේ මේ වෙනකොට නිල වශයෙන් කිසිම නිවේදනයක් රජයෙන් ලැබිලා නැහැ කොයි ආකාරයෙන්ද මේ අලුත් කැබිනට් මණ්ඩලය ස්ථාපිත කරන්නේ කියලා. නමුත් බොහොම පැහැදිලි කාරණාවක් තියෙනවා, මේ අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලයටත් අග්‍රාමාත්‍යවරයාගේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිසිම අවස්ථාවක ඉල්ලා අසුනේ නැහැ අනෙකුත් සියලුම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් වුණත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් ඒ ආකාරයෙන්ම තමන්ගේ තනතුරු වල හිටියා. ඊට අමතරව තවත් මන්ත්‍රීවරු 4 දෙනෙක් නැවතත් තමන්ගේ අමාත්‍ය ධුරවලට පත් කරලා තිබුණා. ජොන්ස්ටන් ෆෙනැන්ඩෝ ඇමතිවරයා, GL පීරිස් ඇමතිවරයා, ඒකම දිනේෂ් ගුණවර්ධන සහ අලි සබ්‍රි. අලි සබ්‍රිව පමණයි යම්කිසි වෙනසක් ඇති වුණේ. ඔහු මීට කලින් හිටියේ අධිකරණ ඇමති හැටියට, දැන් ඔහුව පත් කරලා තියෙනවා මුදල් ඇමති හැටියට. ඒ 4 දෙනා සහ ජනාධිපති අගමැති ඇරෙන්නට වෙන කිසි කෙනෙක් නැවත පත් කළේ නැහැ. නමුත් බොහෝ වෙලාවට අද දිනේ තුලදී තවත් අමාත්‍යවරු 16 දෙනෙක් දිවුරුම් දෙන්නට නියමිතයි කියලා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධුර ලබා දීමට කටයුතු කරනවා කියලායි වාර්තා වෙන්නේ. හිටපු ඇමතිවරු කිහිප දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් අමාත්‍ය ධුර නැවතත් අලුත් කැබිනට්ටුවේ බාරගන්නේ නැහැ කියලා. ඩලස් අල්හාපෙරුම හිටපු අමාත්‍යවරයාත්, ඒ වගේම වීරසේකර අමතිවරයාත් මේ අවස්ථාවේදී කියලා තියෙනවා ඔවුන් කිසිම අමාත්‍ය ධුරයක් නැවත බාරගන්නේ නැහැ කියලා. ඒ එක්කම ශ්‍රී ලංකා වතු කොංග්‍රසයේ, එහෙම නැත්නම් CWC එකේ තොණ්ඩබන් තරුණ මන්ත්‍රීවරයාත් ප්‍රකාශ කරලා තියෙනවා ඔහු අමාත්‍ය ධුරයක් ගන්නෙ නැහැ. ඔහුට අමාත්‍ය ධුරයක් තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය බාරගන්නේ කියලා ඔහුට යෝජනා කළා. නමුත් රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව එය සුදුසු නැහැ. ඒ නිසා ඔහු අමාත්‍ය ධුරයක් නොගෙන පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්න සූදානම් කියලා තමයි වාර්තා වෙන්නේ.
ඔව් අමල්, ඒ අතරතුරේදී නැවතත් මේ බහරකාර රජය නැත්තම් අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවත්වමින් පසුවන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. ඒ අතරතුරේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බහරකාර රජයේ හෝ අන්තර්කාලීන රජයේ නායකයා ලෙස නැත්තම් ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තරතුරු මොනවද?
ඔව්, මේක ටිකක් එක්තරා විදිහකට අලුත් ප්‍රවණතාවයක්. මොකද මීට කලින් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කියලා තිබුණේ ඔහු මේ අවස්ථාවේදී කිසිම නායකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැtei කියලා. නමුත් දැන් ඔහු ඒ ස්ථාවරය යම්කිසි විදිහකට වෙනස් කළා කියනවා. ඔහුගේ නායකත්වය පිළිගන්නවා නම් ඒ වගකීම බාර ගන්න ඔහු සූදානම් කියලා. නමුත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඔහුට වෙනත් මන්ත්‍රීවරයෙක් නැහැ සහාය දක්වන්න. දැනට පේන විදිහට ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමේ හැකියාවක් නැති බවයි පේන්නේ. නමුත් ජනාධිපතිවරයා කීප වතාවක්ම කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න පුළුවන් ඕනෑම කෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට, එහෙම නැත්නම් ආණ්ඩුවක් පිහිටවීමට ආරාධනා කරන්න සූදානම් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ එවැනි දෙයක් තමන් නායකත්වයේ ගන්න, එහෙම නැත්නම් මේ ආණ්ඩුවක් පිහිටවන්න තමන් ආරාධනා කළොත් ඒ කාරණාව කරනවා කියලා කිව්වට ඔහුට පාර්ලිමේන්තුව ඇතුලේ එකම එක ආසනයක් පමණක් තියෙන නිසා මේ කාරණාව ඉෂ්ට කරන්න බැරි බව දැනට පෙනියනවා. නමුත් ඔහුට පුළුවන් නම් අනිත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්න ඒක කරන්නට පුළුවන්. නමුත් එවැනි වාතාවරණයක් මේ පාර්ලිමේන්තුවේ තියෙන බව නම් පෙනෙන්නේ නැහැ.
හොඳයි. ඒ සාකච්ඡා ඒ ආකාරයෙන් පැවැත්වෙන අතරතුරේදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා අලි සබ්‍රි මහතා ඇතුළු ඒ පිරිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අද සූදානම් වනවා. ඔවුන් මේ වන විට වොෂින්ටන් නුවර පසුවන ආකාරයක් තමයි අපිට ප්‍රවෘත්තිමගින් අනාවරණය වන්නේ. අමල්, බොහෝ දෙනා පවසනවා මේ IMF සමග සාකච්ඡා සාර්ථක වේවිද අසාර්ථක වේවිද කියන කාරණාවට වඩා ලංකාවේ පාර්ලිමේන්තුව තුළ තියෙන මේ මුදල් විනය මුල්‍ය විනය සකසා ගත යුතුයි මේ සඳහා හරි පාරට වැටෙන්න කියලා. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද?
මදුර, දැන් මේ වෙනකොට IMF සාකච්ඡාව අපිට මුලින්ම වාර්තා වුණේ සඳුදාම නැත්තම් අද ආරම්භ වීමට නියමිතයි කියලා. නමුත් පසුව දැනගන්න ලැබුණා මේක එක් දිනකින් විතර කල් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අඟහරුවාදා වෙනකොට මේ හෙට වෙනකොට මේ සාකච්ඡා ආරම්භ වන්න පුළුවන්. ඒ සඳහා අලි සබ්‍රි අලුත් මුදල් අමාත්‍යවරයාත් ඒකම අලුත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහත් ඒකම මහභාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධනත් මේ වෙනකොට වොෂින්ටන් නගරයට ගිහින් තියෙනවා. එතනදී ඔබ කිව්වා වගේ මේ මුල්‍ය විනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක ප්‍රධානම අරමුණක් වෙන්නේ රටක ඒ නියමාකාරයට මුල්‍ය විනය සබා ගන්නවාද, ඒ එක්කම එකඟ වෙච්ච කරුණු අනුව එකඟ වෙච්ච ඉලක්ක සපුරා ගැනීම සඳහා ඒ රජයේ කටයුතු කරනවාද කියන එක පිළිබඳ ඔවුන් නිරීක්ෂණයක් කරනවා. ඒ නිරීක්ෂණය කරලා කොටස් වශයෙන් තමයි ඔවුන් ලබා දෙන ආධාර මුදල මුදාහරින්නේ. ඉතින් ඒ ජාත්‍යන්තර මුල්‍ය ආර මුදලේ වැඩසටහනකට පිවිසීමත් එක්කම ලෝකයේ අනෙකුත් ණය දෙන ආයතන එවැගේම අනෙක් රටවල් මේ ණය ලබා ගන්න රට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් ගොඩනැගෙන්නේ. මොකද රටේ මුල්‍ය පාලනය ජාත්‍යන්තර මුල්‍ය ආර මුදලේ ඉතාමත්ම කිට්ටු අධීක්ෂණයට ලක් වෙන නිසා. ඉතින් මේ අවස්ථාවේදීත් ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා ඩොලර් බිලියන 3ක් හෝ 4ක ණය ආධාරයක් ලබා ගන්න. ඉතින් එවැනි විශාල මුදලක් ලබා දෙන අවස්ථාවකදී බොහොම දැඩි කොන්දේසි මත තමයි මේ ආධාර ලබා දෙන්නේ. ඒ කොන්දේසි වල ප්‍රධානම කාරණාවක් වෙනවා මුල්‍ය විනයක් ඇති කර ගැනීම, වියදම් කපා හැරීම, ඒ වගේම බදු ආදායම් වැඩි කර ගැනීම වැනි කාරණා. ඉතින් එවැනි දේවල් වලට යටත්ව තමයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ආධාර ගන්න පුළුවන් වෙන්නේ. අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මෙච්චර කාලයක් ඇයි ශ්‍රී ලංකා රජය මේ ඉතාමත්ම දැඩි ආර්ථික අර්බුදයක තිබියදීත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගියයි කියලා මීට කලින් හිටපු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්‍රල් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තියෙන කොන්දේසි වලට එකඟ වෙන්නට බෑ, ඒ කොන්දේසි ඉතාමත්ම කටුකයි, ඒ නිසා ඔහු කිසිම විදියකින් මුල්‍ය අරමුදලට යන්නේ නැtei කියලා. ඉතින් දැන් ශ්‍රී ලංකා රජයට සිද්ධ වෙලා තියෙන මේ මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නත් ඒ සහාය ලැබෙන්නේ මුල්‍ය විනය සම්බන්ධයෙන් ලොකු සහතිකයක් තිබුණොත් පමණයි. ඉතින් ඒ වටපිටාවක් තුළ තමයි මේ සාකච්ඡා හෙට ආරම්භ වෙන්නේ. ඒ එකම මදුර මේ IMF සාකච්ඡාවට පිවිසෙන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ ස්වෛරී ණය ගෙවීම පැහැරහැරලා. දැන් අප්‍රේල් 12 ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදේශයෙන් ගත්ත ණය ගෙවීම පැහැරහරිනවායි කියලා. ඇත්තටම ණය ගෙවීම අත්හිටුවීමක් කරනවා කියලා තමයි 12 ප්‍රකාශයට පත් කරේ. එතකොට ඒ ප්‍රකාශයත් එක්කලා පළමුවෙන්ම ණය ගෙවන්න, එහෙම නැත්නම් ණය වාරිකයක් ගෙවන්න, පොලී වාරිකයක් ගෙවන්න එළඹෙන දවස තමයි අද. ඒ කියන්නේ අප්‍රේල් 18 වෙනිදා. අද ඩොලර් බිලියන 78ක විතර මුදල් ප්‍රමාණයක් විදේශිකයන්ට ගෙවීමට නියමිතයි. ඒ මුදල ගෙවන්නේ නැහැයි කියලා ප්‍රකාශපත් කළා. ඉතින් ඒ වගේ ණය නැවතත් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තක් සම්බන්ධයෙනුත් IMF IMF ආයතනය සමග සාකච්ඡා කිරීමට නියමිතයි. IMF එකේ ඒ විශේෂඥ සහාය ලබාගෙන ඒ කටයුතු කරන්න. ඇත්තටම මේ වෙනකොට ශ්‍රී ලංකා රජය විසින් ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35කට වැඩි ප්‍රමාණයක් කියලා වාර්තා වෙනවා. ඒ එක්කම රටක් හැටියට ශ්‍රී ලංකාව මේ වෙනකොට අරගෙන තියෙන ණය විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50කට එහා පැත්ත කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදේශ අතිවිශාල දැවැන්ත විදේශ ණය ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැයි කියන කාරණාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජනවාරි මාසේ ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒ අනුව තමයි ශ්‍රී ලංකාව මේ විදිහට ණය ගෙවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පැහැරහැරලා තියෙන්නේ. ඒ පැහැරහැරියා පමණක් නෙමෙයි, දැන් ඒ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
Thank you.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණනය කළ යුතුයි කියන කාරණාව බොහෝ වසර ගණනාවක් තිස්සේ ජනතාව විසින් සිද්ධ කරන ලබන ප්‍රබල ඉල්ලීමක්. නමුත් මේ ඉල්ලීම නැවතත් කරලියට පැමිණ තිබෙනවා මේ විරෝධතා හේතුවෙන්ම. ඒ අතරතුරේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියලා තිනවා මේ විගණනය කිරීම මගෙන් පටන් ගන්න කියලා. මේ වන විට අමල් දන්නා ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කී දෙනෙක් මේ වත්කම් බැරකම් ප්‍රකාශ කළා තිබෙනවාද? ඒ අතරතුරේදී වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වය කොහොමද?
ඔව්, මේක ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරපු මන්ත්‍රී සංඛ්‍යාව ඉතාමත්ම අල්පයි කියලායි වාර්තා වෙන්නේ. අපිට දැනගන්න විදිහට මන්ත්‍රීවරුන් 17 දෙනෙක් විතර වගේ තමයි මේ විදිහට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් වඳුර මෙතන ඇත්තටම මේ අලුත් ඉල්ලීම වෙලා තියෙන්නේ වත්කම් ප්‍රකාශ කිරීමට ඔබට ගිය කාරණාවක්. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඒ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වත්කම් පිළිබඳ විගණනයක්, එහෙම නැත්නම් මේ ඔඩිට් එකක්. මොකද ප්‍රකාශ මුදල් තමන්ගේ වත්කම් මොකද්ද කියලා ප්‍රකාශ කළා පමණක් නෙමෙයි, ඒ වත්කම් ලබා ගත්තේ කොහොමද, එතකොට ඒ වත්කම් වලින් තමන්ට ඒ වත්කම් තවදුරටත් වර්ධනය වෙලා තියෙනවද, අන්න එවැනි කාරණා පිළිබඳ විගණනයක් තමයි මේ වෙනකොට විරෝධතාකරුවන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මනුෂ්‍ය නානකාර මන්ත්‍රීවරයාත්, ඒ වගේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ තියෙනවා ඔවුන් සූදානම් කියලා ඔවුන්ගේ වත්කම් විගණනයකට ලක් කරන්නට. ඔබ කිව්වා වගේ දයාසිරි ජයසේකරත් එවැනි ප්‍රකාශ කළා තියෙනවා. අපිට දැනගන්න ලැබුණා හිටපු ඇමති ලක්ෂ්මන් කිරියල්ලත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙනවා ඔහු 2017 මුලින්ම අනිත් මන්ත්‍රීවරුන්ටත් කලින් තමන්ගේ වත්කම් පිළිබඳ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරයි කියලා. ඉතින් ඒ වත්කම් ප්‍රකාශ කිරීම මදි. නමුත් ඉන් ඔබට ගිය මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ සොයා බලන්නට, එහෙම නැත්නම් ඔවුන් මේ වත්කම් කොහොමද ලබා අත්පත් කරගත්තේ කියන කාරණාව දක්වා මේක වර්ධනය කරන්න කියලා තමයි මේ අලුත් ඉල්ලීම ඇති වෙලා තියෙන්නේ.
ඔබ රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ ශ්‍රී ලංකේය පුවත්තිම සුමත් සමගයි. ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්පින්නනය අපි ගෙනෙන්නේ AFP ප්‍රෘතිජාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, දැන් උගන්ඩාවත් එක්ක ලංකාවේ බැඳීම පිළිබඳව, නැත්තම් ලංකාවේ සම්බන්ධකම්, රාජපක්ෂලාගේ සම්බන්ධකම් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ නැවතත් කරලියට පැමිණියා. උගන්ඩාවට ශ්‍රී ලංකන් එයාලයින්ස් නැත්තම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා 3කින් මුදල් නෝට්ටු ගෙන ගිය බවට මේ වන විට දැඩි බරපතල ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වාර්තා වනවා ප්‍රසිද්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ. මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයත් කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරා. ඇත්තටම උගන්ඩාවට රාජපක්ෂල සල්ලි යවුවද?
ඔව්, මෙතන මදුර අපිට දැනගන්න තියෙන විදිහට මේ සිද්ධිය ඇති වුණේ ගිය අවුරුද්ද ජනවාරි මාසේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා ගුවන් යානා 3කින් යුගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍යයක් ගුවන්ගත කළයි කියලා. ඉතින් මේක ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිව්වේ ඔවුන්ට විදේශ විනිමය උපයා ගන්න කරපු කාරණාවක්. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ මුල් කාලේ වෙනකොට කොරෝනා වසංගතය නිසා ගුවන් ගමන් අතිශයින් සීමා වෙලා තිබුණා. ජාත්‍යන්තර වශයෙන් සියලුම ගුවන් සමාගම වලට දැඩි පාඩු ලබන අවස්ථාවක් මැද්දේ තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේ කොන්ත්‍රාත්තුව ලබා ගන්න පුළුවන් වෙලා. මේ බඩු ප්‍රවාහනය, නැත්නම් මේ මුද්‍රිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම තුළින් ඔවුන්ට අලුත් ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වේ. පස්සේ මේ අවුරුද්ද වෙනකොට රොයකුත් කතා ඇති වුණා ශ්‍රී ලංකාවේ මේ උග්‍ර ඩොලර් අරමුදයක් ඇති වෙනකොට මේකට හේතුව වුණේ රාජපක්ෂවරුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාවිච්චි කරලා මේ ඩොලර් නෝට්ටු උගන්ඩාවට යව්වයි කියලා. නමුත් අතර මේ කල්පනා කරලා බලපුවහම මදුර මෙතන මේ ප්‍රවාහනය කරපු මුද්‍රිත ද්‍රව්‍යවල බර දිහා බැලුවොත් ටොන් 100කට වැඩි. ඉතින් ටොන් 100කට ඩොලර් නෝට්ටු තිබුණා නම් සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ජාත්‍යන්තර වශයෙන් ඇමරිකානු ඩොලරේ නෝට්ටුවක ඩොලර් 1 හෝ වේවා ඩොලර් 100 හෝ වේවා ඕනෑම ඇමරිකන් ඩොලර් නෝට්ටුවක බර ග්‍රෑම් 1ක් විතර වෙනවා. එතකොට මේ ටොන් 1ක් තිබුණා නම් ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු ඒක අති විශාල මුදලක්. ඒක ශ්‍රී ලංකා රජයට හිතා ගන්නවත් බැරි අති විශාල මුදලක්. ඩොලර් බිලියන ගානක මුදලක් වෙනවා. ඉතින් මෙතනදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔවුන්ගේ නිවේදනවල කියලා තිබුණා මේ ප්‍රවාහ ප්‍රවාහනය කරපු ද්‍රව්‍ය මුද්‍රණ ද්‍රව්‍ය මොකද්ද කියලා ඔවුන්ට ප්‍රකාශ කරන්න බෑ. මොකද ඔවුන්ට තියෙන ඒ රහසිගත ගිවිසුම් නිසා මේ කාරණාව හෙළි කරන්න බෑ කියලා. ඉතින් මේ අවස්ථාවේදී යම් කිසි විදිහක රහසිගත භාවයක් මේ බඩු ප්‍රවාහනයේ තියෙනවයි කියන එක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිවේදනයෙන් ප්‍රකාශ කරපු නිසා තමයි බොහෝ අය මේ පිළිබඳ සැකයක් මතු කරේ. මොකද්ද මේ රහසිගතව කරපු වැඩේ කියලා. පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ මෑතකදී දුන්න නිවේදනෙත් ඒ කාරණාව නැවතත් කියලා තිබුණා. මේ ගුවන් ගමනේදී ගෙනිච්ච ද්‍රව්‍ය පිළිබඳ කරුණු නාවරය කරන්න බැරියයි කියලා. ඉතින් ඒක නැවතත් අර ඩොලර් හොරෙන් ලංකාවෙන් පිටකලා කියන කාරණාවට තවත් ඒක ගින්දර දැමීමක් වුණා. පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තටම මේ ගෙනිච්චේ යුගන්ඩාවේ මුදල් නෝට්ටු ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළා, ඒවා ශ්‍රී ලංකාවේ ඉඳලා ප්‍රවාහනය කිරීමේ කටයුතු තමයි ඔවුන් කළේ කියලා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ බියගම ප්‍රදේශයේ තියෙනවා ඩිලා රූ සමාගම, එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍යයේ ඩිලා රූ සමාගම, තොමස් ඩිලා රූ කියලා අපි සඳහන් කරන ලෝකේ බොහෝ රටවල්වල මුදල් නෝට්ටු අච්චු ගහන සමාගමක් තියෙනවා. මේ සමාගමේ කොටස් 49% ශ්‍රී ලංකා රජයට අයිති. ඉතින් මේ සමාගම විදේශ විනිමය උපයනවා මේ විදිහට අනෙකුත් රටවල්වල මුදල් මුද්‍රණය කිරීම තුළින්. ඉතින් උගන්ඩාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරලා ඒ මුදල් නෝට්ටු තමයි මේ විදිහට ප්‍රවාහනය කරේ කියන එක දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් මෙතන ඩොලර් ප්‍රවාහනය කිරීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. යුගන්ඩා රජයේ මුදල් නීත්‍යානුකූලව ඔවුන් තොමස් ඩිලා රූ කියන බියගම ඒ මුද්‍රණාලයේ මුද්‍රණය කරගෙන ඒව ප්‍රවාහනය කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒක බොහෝ දෙනෙක් ඒක වරදියට අර්ථකථනය කරලා මේක ලංකාවෙන් ඩොලර් හොරෙන් පිටකලා කියලා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඒක වැරදි බව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා.
අපි ඊළඟ අවධානය යොමුවන්නේ ගාලු මුවදුර පිටියේ මේ වන විටත් පැවැත්වෙන මහජන අරගලය සම්බන්ධයෙන්. මේ විරෝධතා අද දවසේ 10 දිනටත් පැවැත්වීමට නියමිතයි. මේ අතරතුරේදී ඊයේ දවසේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණාමල් මේ පොලිස් සහ හමුදා ට්‍රක් රථ පෙළක් ගාලු මුවදුර පිටිය අසල නවත්වා පසුව පැය කිහිපයකට පස්සේ මේ ට්‍රක් රථ නැවත හැරගොස් තිබෙනවා කියන කාරණාව මේ කතන්දරයේ පිටිපස්සෙත් ලොකු කතාවක් තිබෙනවා කියලා ප්‍රවෘත්ති අනාවරණය කළා. ගාලු මුවදුර විරෝධ සහ මේ පොලිස් සහ හමුදා ට්‍රක් රථ පිළිබඳ සිද්ධිය අපි සැකෙවින් විස්තර කරමු.
මේ වෙනකොට ඔබ කිව්වා වගේ 10 දිනටත් අඛණ්ඩව මේ විරෝධතාවය ගාලු මෝදර පිටියේ පැවැත්වෙනවා. මේක ගාලු මෝදර පිටියේ කියලා කිව්වට මදුර ඇත්තටම සෑහෙන විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට, ඇත්තටම ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ලැගුම් අරගෙන ඉන්නවා. ඉතින් මේ විරෝධතාකරුවන් විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ඉන්න කණ්ඩායම් ඉවත් කිරීමේ සැලසුමක් පොලිසිය දියත් කළයි කියලා වාර්තා වුණ සෙනසුරාදා උදේ වෙනකොට පොලිසිය ට්‍රක් රථ 20කට 25කට විතර ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට ගෙනල්ලා ඒ ප්‍රදේශයේ රඳවිච්ච බව, අඳවල තියපු බව සමාජ මාධ්‍ය ජාලාවලින් දැනගන්න ලැබුණා. ඉතින් මෙතනදී බොහෝ දෙනෙක් සැක කරා පොලිසිය විශාල මෙහෙයුමකට සූදානම් වෙනවා. මේ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කරලා ඔවුන් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට හෝ විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන මේ ට්‍රක් වලින් ඔවුන්ව ප්‍රවාහනය කරලා කොහේ හරි සිරගත කරන්න කටයුතු කරනවා කියලා ලොකු කතාවක් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර ගියා. ඒකම යුද හමුදාවේ ගනේමුල්ල හමුදා කඳවුරේ සෙබලුන් විශේෂ පුහුණුවක්, කැරලි මර්ධනය පිළිබඳ විශේෂ පුහුණුවක් කරන ආකාරයේ වීඩියෝපට කීපයකුත් සමාජ මාධ්‍ය ජාලාවල විකාශනය වුණා. ඉතින් ඒවායිනුත් කියවුණේ යුද හමුදාව මේ අවස්ථාවේදී මේ කැරලි මේ විරෝධතාකරුවන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය පාවිච්චි කළා, ඔවුන් මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මේ කාරණා දෙක සමාජ මාධ්‍ය ජාලාවල ඉතාමත්ම ෂණිකවෙන් පැතිර යනවත් එක්කව ජාත්‍යන්තර මට්ටමේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන්ගේ අවධානය මේකට යොමු වෙලා අපිට දැනගන්න තියෙන විදිහට විශේෂයෙන්ම ඇමරිකානු තානාපතිනිය ජූලියා චන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟීමක් කළා කියලා කිසියම් විදියකින් මේ සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කළ ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කරන්නට කටයුතු කරොත් ඒක IMF එහෙම නැත්නම් මේ මුල්‍ය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්කලා හෙට පවත්වන්න තියෙන සාකච්ඡාවලට ඒක ඍජුවම බලපෑමක් ඇති වෙයි කියලා අනතුරු ඇඟවීමක් කළා කියලා වාර්තා වෙනවා. ඒ අනතුරු ඇඟවීම කිරීමත් එක්කලා අපිට දැනගන්න ලැබුණා රජය විසින් පොලිසියට දැනුවත් කරලා වහාම මෙම ට්‍රක් රථ එම ප්‍රදේශයෙන් ඉවත් කරගත්ත පමණක් නෙවෙයි මේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට කිසිම සැලසුමක් නැහැයි කියන නිවේදනයක් යුද හමුදාවත් නිකුත් කළා. යුද හමුදා මේ අවස්ථාවේදී චෝදනා එල්ල කළා සමාජ මාධ්‍ය ජාලවල උදවියට හමුදාව අපකීර්තියට පත් කරන්න මේ විදිහට ප්‍රචාර කරනවායි කියලා. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට නම් ඇමරිකා එක්සත් ජනපදයත් ඒ වගේම අනෙකුත් බටහිර රටවල් කිහිපයකුත් ඒකම ඉන්දියාවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් මේ කාරණාව සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරලා ඒ එවැනි දෙයක් විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන්න තිබුණා නම් එය වැළැක්වීමට කටයුතු කළා කියලා අපට දැනගන්න ලැබුණා.
අද දවසේ ශ්‍රී ලංකේ පවත්වන සුමෙන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනට වසර 3ක් සපිරුණු මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් ඒ අදාළ වින්දිතයන්ට යුක්තිය ඉටු වෙලා නැහැ, වරදකරුවන් සොයාගෙන නැහැ, වරදකරුවන්ට දඬුවම් දීලා නැහැ. මේ සම්බන්ධයෙන් විවිධ උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ පුරා ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණා. මෙල්බන් නුවරත් විශාල උද්ඝෝෂණයක් ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණා. අමල්, පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 3ක් සපිරීම සහ විඳිතයන්ට තාමත් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන්නේ මොන ආකාරයේ පුවත්ද?
බදුර, දැන් දැනටමත් කෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවය මැද්දේ මේ විඳිතයන් විසින් විරෝධතාවයක් ඇති කරලා තිබුණා. විශේෂයෙන්ම විශාල පිරිසක් ගෝල්ෆේස් පිටියට ඇවිල්ලා ඔවුන් බැනර් සහ ඒ පෝස්ටර් අල්ලගෙන තවමත් මේ අවුරුදු 3ක් ගිහිල්ලත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැයි කියන කාරණාව දැනුවත් කරන්නට ඔවුන් වැඩපිළිවෙලක් අරන් තිබුණා. ඒ එක්කම ඊයේ හවස් භාගයේ වෙනකොට ඒ ගෝල්ෆිෂ් පිට්ටනිය අවට පහන් දල්වල, ඉටිපන්දම් සහ පහන් දල්වල ඒ ප්‍රහාරයෙන් මියගිය 279ක් පුද්ගලයන් ඔවුන් අනුස්මරණය කිරීමේ කටයුත්තක් සිද්ධ වුණා. මුලින්ම කතෝලික පල්ලිය මේ ගෝල්ෆිෂ් පිට්ටනියේ ඒ පාස්කු ප්‍රහාරයේ විඳිතයන් සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණයක් කිරීමට කලින් සැලසුම් කළා තිබුණා. නමුත් පසුව ඔවුන් ඒ අත්හැරලා දාලා කතෝලික පල්ලිය හැටියට කරන ඒ අනුස්මරණ කිරීමේ කටයුත්ත ඒක අත්හැරලා දාලා ඔවුන් ඒක අප්‍රේල් 21 වෙනිදා වෙනම විශේෂ දේව මේහයක් දක්වා ඒක දැන් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඊයේ පල්ලිවල පාස්කු ඉරිදා සම්බන්ධයෙන් කරන ඒ යාඥා සහ අපි කියන මේ පල්ලිය තිබිච්ච සර්විස් එකේදී ඒ පිළිබඳ හැම පල්ලියකම මේ පිළිබඳ අවධානය යොමු කරලා ඒ කටයුත්ත කළා. නමුත් පල්ලිය කතෝලික සභාව හැටියට ඔවුන් ඒ විරෝධතාවයට ඍජුවම ඊයේ සම්බන්ධ වුණේ නැහැ. ඒ කටයුත්ත 21 වෙනිදාට කිරීම සඳහා ඔවුන් වෙන් කරගෙන තියෙනවා. එදාට කාඩිනල් තුමා විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි. ඔබ දන්නවා මේ වෙනකොට කාඩිනල් තුමා විසින් ප්‍රකාශ කළා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාස්කු ප්‍රහාරයේ විශාල කුමන්ත්‍රණයක් තිබුණයි කියලා. ඒ කාරණාව සම්බන්ධයෙන් ඔහු මේ වෙනකොට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලලා තියෙනවා. ඒ එකම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා. දැනට ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳ පවත්වන ඒ යුද අපරාධ පිළිබඳ ඒ පරීක්ෂණයේදී ඒක තවත් පුළුල් කරලා පාස්කු ප්‍රහාරයත් ඒ තුලටම අරගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි එක්රස් කිරීම, ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ශනයක් කිරීමේ කටයුත්තත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බාර ගන්නටයි කියලා.
හොඳයි, ඒ ප්‍රොත්‍යත් සමගින් අපි අද දවසේ ශ්‍රී ලංකේ පුවත්ති මුසුම නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රතිජාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, බොහොමත්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුවාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මදුර.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.